මිලන්ඩ් ගරු නිමල් සිරිපාද සිල්ලා මෙතුමා උතුමාට විනාඩි 14ක් කාලය.
මුලස්ර රුඩ මන්ත්‍රීතුමනි, මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අද දින එතුමාගේ ආර්ථික වැඩපිළිවෙලේ මීළඟ පියවර කුමක්ද යන්න පිළිබඳව ඉතාම පැහැදිලි විවරණයක් කරා. විශේෂයෙන්ම අපි හිතාගන්නට ඕන අපේ රට වැටලා තියෙන මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගැනීම පහසු කරුණක් නෙවෙයි. එසේ ගොඩ ගැනීම සඳහා කිසිම දේශපාලඥයෙක් මේ රටේ නායකත්වය ලබා ගන්න ඉදිරිපත් වුණේ නැහැ. එතුමාට අගමැතිකම ලබා දෙන්නට පෙර මේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂ නායකතුමා ඇතුළු විවිධ දේශපාලන නායකින්ට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරාධනය කරා මේ වගකීම බාර ගන්නට එන්න කියලා. නමුත් මේ වගකීම බාර ගැනීමට කොන්ද පණ තියෙන දේශපාලඥයෝ හිටියේ නැහැ. විවිධ කරුණු ඉදිරිපත් කරමින් කිව්වා ඔබතුමා වහාම අස්වෙන්න ඕනේ අපිට බාර ගන්නට. මෙවැනි කොන්දේසි ඉදිරිපත් කරමින් තමන් තුල තියෙන නායකත්වයේ ප්‍රදර්ශනය කිරීමට අපෝසත් වෙමින් කටයුතු කරන අවස්ථාවකදී තමයි මම නම් කියන්නේ මේ අගමැති ධූරයත් ජනාධිපති ධූරයත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඔඩොක්කුවට වැටුණු දෙයක්. ඒ ඔඩොක්කුවට වැටුණ එක විසිකරන්න උවමනාවක් නැහැ. එතුමා බය නැතුව මේ ආර්ථික අභියෝගයන්ට, දේශපාලන අභියෝගයන්ට මූණ දීම සඳහා මේ පදවිය බාරගත්තා. පදවිය බාරගත්තේ ඉතාම දුෂ්කර අවස්ථාවක. මේ දුෂ්කරතාවයේ දැනගෙන එතුමා මේ බාරගත්තයින් පස්සේ විවිධ කතා කියන්න ගියේ නැහැ. ආර්ථිකය පිළිබඳව, රට පිළිබඳව, ලෝකය පිළිබඳව තියෙන යථාර්ථය ජනතාවට පැහැදිලි කිරීමට තමයි කටයුතු කරේ. එතුමා ඉතාම පැහැදිලිව කිව්වා එන කාල සීමාව ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක්. අපිට අමාරුකම් වලට මුහුණ දෙන්න සිදු වෙයි මේ ආර්ථිකය හදා ගන්නකම්. ඒ අනුව බොහෝ විට දේශපාලකයන් මවාපානවා බොහොම සුන්දර කතා, සුරංගනා ලෝක. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවැනි සුරංගනා ලෝකයක් බවන්නට කල්පනා කරේ නැහැ. එතුමා යථාර්ථවාදී දේශපාලකයෙකු හැටියට එතුමාගේ අත්දැකීම් පිළිබඳව සැලකිල්ලට අරගෙන එතුමා ඇත්ත ජනතාවට කිව්වා. නමුත් එතුමා මේ රාජ්‍ය පාලන බාරගත් දිනේ සිට මේ දක්වා මේ රටේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා, මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩේම සඳහා අවශ්‍ය කරුණු රාශියක් ඉෂ්ට කළ දුන්නා. විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුද IMF එක සමග කරන සාකච්ඡා දැන් නිමාවට පත්වීගෙන යනවා. ඒවායේ ඉතාම ධනාත්මක ප්‍රතිඵල අපිට ලැබෙමින් තියෙනවා. ඊළඟට ණය ප්‍රතිව්‍යවගත කිරීමේ ක්‍රියාවලිය සඳහා එතුමා විශාල උනන්දුවක් දක්වමින් දැන් කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා රටේ තිබුණු තෙල් පොල්ලිං අඩු වෙලා තියෙනවා, ගෑස් පොල්ලිං නැති වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවට එදා තිබුණු තත්ත්වයට වඩා සාර්ථක, විශ්වාස කළ හැකි, ධනාත්මක ලෙස හිතන්නට පුළුවන් වාතාවරණයක් එතුමාගේ පාලනය යටතේ ලැබිලා තියෙනවා. අපි කියන්නේ සියල්ල හරි ගිහිලා කියලා. සර්ව කාලීන ලෙස මේ සියල්ල ප්‍රශ්න විසඳලා තියෙනවා කියලා. ඒ ප්‍රශ්න විසඳීමේ නිවැරදි මාර්ගයකට අපි අවතීර්ණ වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා එතුමා පැහැදිලිව ඉදිරියේදී කරන්නට යන වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි විවරණයක් කරා. විවරණයක් කරලා කාගේත් සහයෝගය ඉල්ලා හිටියා. මේ අවස්ථාවේදී අපට ලෝකයේ තියෙන සංකාවේ තියෙන හැම දෙයක්ම හැම ප්‍රශ්නයකට විසඳුම් හොයන්න අමාරුයි. නමුත් මූලික වශයෙන් ආර්ථිකය ශක්තිමත් කරලා විදේශ විනිමය පිළිබඳ වූ ප්‍රශ්නය අපි මුලින්ම විසඳාගත යුතුව තියෙනවා. ඒ සඳහා මං හිතනවා මීළඟ අයවැය ලේඛනයේ තුලින් දැන් විපක්ෂයේ දා විශාල වශයෙන්ම චෝදනා කරා අපිට ආදායම් වෙන මාර්ග, බදු වෙන මාර්ග ඒවා අපි අයින් කළා තිබ්බා කියලා. ඒවා ඉවත් කරා කියලා. දැන් ඉතින් ඒවා අපි නැවත දැම්මම කියනවා. ඇයි මේව බදු දැම්මේ කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි එහෙම දෙබිඩි ප්‍රතිපත්තියක් අනුව වැඩ කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. එතුමා විශේෂයෙන්ම වැඩ කටයුතු කරන්නේ පාලන බලය තහවුරු කර ගැනීමට හෝ නෙවෙයි, ඊට වඩා රට පිළිබඳ වූ ගැඹුරු හැඟීමකින් යුතුව. ඒ ගැන අපි ඉතාම සතුටු වෙනවා. මොකද දේශපාලනයේදී අපට ගන්නට අමාරු අමිහිරි තීරණ රාශියක් ගැනීම සඳහා එතුමා සහ එතුමාගේ රජය දැන් කැප වෙලා ඉන්නවා. එයින් දේශපාලන වාසියක් නොලැබෙන්නට පුළුවන්. එයින් අපිව විවේචනයට ලක් වෙන්නට පුළුවන්. නමුත් දීර්ඝකාලීන වශයෙන් මේ රටේ ආර්ථික ප්‍රගමනයක් සඳහා මේ ගන්නා වැඩපිළිවෙල සත්‍ය වශයෙන්ම උපකාර වන බව අපිට විශ්වාස කරන්න පුළුවන්. විශේෂයෙන්ම පෝර ප්‍රශ්නය දැන් විසඳලා තියෙනවා. ඒ වගේම වී පිළිබඳව ප්‍රශ්නයේ එතන ගැටලුවක් තියෙනවා. ඒ නිෂ්පාදනයට සරිලන මිලක් නොමැතිකම. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වැඩ කටයුතු ටිකත් අපිට ඉදිරියේදී නිවැරදි කරගන්න පුළුවන්. ඒ වගේම ගරු සභාපතිතුමනි රටක ආර්ථික ප්‍රගමනය සඳහා අපිට ස්ථාවර භාවය අවශ්‍යයි. ඒ වගේම නීතියේ ආධිපත්‍ය අවශ්‍යයි. ඒ වගේම රටේ ජනතාව නීතියට ගරු කරන ජනතාවක් බවට පත් විය යුතුයි. අද අපට කාලයක් තිබුණා සංචාරකයන් මේ රට ගෙන්වා ගැනීමට අපහසු වුණ එක හේතුවක් මොකද්ද? මේ රටේ තිබුණු අසංවර භාවය. මේ රටේ තිබුණු අසංවර භාවය. නමුත් ඒ වගේම මෙම ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ අපට පුළුවන් වුණා මේ රට සංවර රටක් බවට පත් කරන්නට යම් ආකාරයකට යම් තත්වයකට. ඒ නිසා දැන් වෙනදාට වඩා හොඳ මතයක් මේ ලංකාව පිළිබඳව සංචාරකයන් අතර විදේශකයන් අතර තියෙන බව අපි දන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා සංචාරක ව්‍යාපාරය ඉදිරියේදී අපට දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම බලන්න මොන ප්‍රශ්න තිබුණත් සුවිශේෂී වශයෙන්ම අපේ එක්ස්පෝර්ට්ස් අපේ අපනයන වල විශාල වර්ධනයක් අද ඇති වෙලා තියෙනවා. අමුද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රශ්නය තිබුණා. ඒ වගේම විදේශ විනිමය පිළිබඳ වූ ප්‍රශ්නය තිබුණා. ඒ වගේම රට ඇතුළත ගමනාගමනයේ පිළිබඳ ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න සියල්ල අභිබවා අපට අපනයන සංවර්ධනය කිරීමට හැකි වුණා. ඒ වගේම දැනට විදේශ රැකියා සඳහා විශාල ප්‍රමාණයක් අපිට යවන්න පුළුවන් වුණා. ඒ වගේ ප්‍රතිඵල මාසෙන් දෙකෙන් එන්නේ නැහැ. මාස 6-7ක් යනකොට අපේ විදේශ විනිමය තත්ත්වය වඩාත් ශක්තිමත් වෙයි. ඒ වගේම අපි මේ රටේ සාමය ඇති කිරීම සඳහා ප්‍රචණ්ඩත්වයේ මැඩලීම සඳහා එතුමා විශාල කාර්යයක් ඉෂ්ට කරා. එතුමාගේ දූරදර්ශී නායකත්වයේ නුනා නම් අද රට ත්‍රස්තවාදීන්ට ග්‍රහණය වෙලා අවසానයි. ඒ නිසා විශේෂයෙන්ම කියන්නට ඕන ගරු සභාපතිතුමනි දැන් විශ්වවිද්‍යාලවල නවක වදය සහ ත්‍රස්තවාදය ඇති වෙලා තියෙනවා. මේක ඉතාම ශෝචනීයයි. කාලාන්තරයක් තිස්සේ අපි මේ නවක වදයේ පිළිබඳව අපි කතා කරා. නවක වදේ නිසාද බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන් විශ්වවිද්‍යාලයට යවන්නට කැමති නැහැ. විශ්වවිද්‍යාලයට යන දරුවන් ලිංගික අතවරවලට ඒ වගේම නොයෙකුත් අතවරවලට ලක් වෙනවා මේ නවක වදේ නිසා. නමුත් මේ සංවිධානාත්මකව තමන්ගේ දේශපාලන මතය බලෙන් මේ දරුවන්ට පැටවීම සඳහා කරන උත්සාහයක් බව අපි අමතක කළ යුතු නැහැ. සුළු නවකවදයක් විශ්වවිද්‍යාලයේ තියෙනවා සිද්ධුවක් කියන්න කියනවා, එහෙම නැත්නම් උඩ පයින්ද කියනවා නැත්නම් කියනවා. ඒ වගේ නවකවදයක් නෙවෙයි මේ ලංකාවේ දෙන නවකවදය. සම්පූර්ණයෙන්ම මානසික විකෘති භාවයට පත්වෙන, මානසික විකෘතියකට පත්තුණු පුද්ගලයෙක් විසින් දෙනු ලබන නවකවදයක්. ඒ නිසා අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිතුමා ඇතුළු මේ නවක වදයට එරෙහිව විශ්වවිද්‍යාලය තුළ අද විශාල මතයක් ඇති කරලා ඒ අවදානම් සියල්ල තමන්ගේ කලට ගනිමින් බාර ගනිමින් මේ පිළිබඳව නිර්භයව කතා කරන ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අපේ ගෞරවය හා ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම නවක වදයට අදාළ වූ පනත ශක්තිමත් මදි. ඒ නිසා මම යෝජනා කරනවා මේ අවස්ථාවේදී අපේ අධිකරණ ඇමතිතුමා මේ නවක වදයට වරදකරුවන් වන අයට දැඩි දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙලක් නීති පද්ධතියක් අපි නැවත සකස් කිරීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපට මේ කාරණෙන් ගොඩෙන්න පුළුවන් කමක් නැහැ. අද විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටලා තියෙනවා. උගක් අය පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පිටරටවල් වලට යන්න එක හේතුවක් වෙලා තියෙන්නේ මේ නවක මේ ක්‍රූර නවක වදේ නිසා. ඒ වගේම අද අපේ අධ්‍යාපන ක්‍රමේදී විශේෂයෙන්ම අද විශාල සිසුන් සංඛ්‍යාවක් ලෝකයේ වෙනත් රටවල්වල විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා යනවා. එහෙමනම් අපි පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් මේ රටේ අපි ඇති කරන්නට ඕන. විදේශ ශිෂ්‍යයන් ආරක්ෂා ආකර්ෂණය කර ගැනීම මෙන්ම මේ රටේ ඉඳන් පිටරටවලට සල්ලි වියදම් කරලා යන්නේ නැතුව මේ රටේම මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගන්නට පුළුවන් වෛද්‍ය විද්‍යාල, ඉංජිනේරු විද්‍යාපීඨ වැනි පීඨ රාශියක් ඇති කිරීම මේ යුගයේ කාලීන අවශ්‍යතාවයක්. ඒ නිසා ඒ වගේම අපි එවැනි කටයුත්තක් ඉතාමත් අවශ්‍යයි. එහෙම කළොත් අපිට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ රටේ ඉතිරි කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා ගරු සභාපතිතුමනි, මා නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික්කයේ අපි ඌව වෙල්ලස විශ්වවිද්‍යාලය හැදුවා. නවක වදයෙන් තොර වූ ඒ වගේම ඉතාම ගුණාත්මක විශ්වවිද්‍යාලයක් බවට අපිට ඌව වෙල්ලස විශ්වවිද්‍යාලය පරිවර්තනය කර ගන්නට හම්බ වුණා. එවැනි විශ්වවිද්‍යාල මේ රටේ ඇති වුණා නම් මං හිතන්නේ ඒ අපේ රටට ආදර්ශයක්, ඒ වගේම ආශිර්වාදයක්. ඒ බවත් ප්‍රකාශ කරමින් අතිගරු
ඇතුව ඇමතිතුමා කතා කරන වෙලාවේ ඔතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් සඳහන් කළා සමහර උදවිය කොන්ද පණ නැති නිසා තනතුර බාරගත්තේ නැහැයි කියලා. ඔබතුමා අදහස් කළේ කවුරුම්ද කියලා මට හොඳට තේරෙනවා. හැබැයි එකක් අද එහෙම බාර කිසිම සම්මුතියක් ප්‍රතිපත්තිමය එකඟත්වයක් නැතුව එහෙම බාරගත්ත උදවියට මම පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමා සභාව නොමග යවන්න හැදුවා. ඒක නිසා එහෙම බාරගත්ත උදවියට අද ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළා. අද ඒක ආපහු අයිස් පෙට්ටියට දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ඛේදවාචකය අපි කලින් දැක්කා. ප්‍රාණ අපකරුවෙක් වෙන්න අපි ලෑස්ති නෑ. සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිතුමාට පත් වෙන්නේ ජනවරමකින්. ඒ බව මම මෙහෙම සම්මාස කියන කැමති.
ගරු ඇමතුමා ඔබතුමා අවසන් කරා.
ඔප්පිය හරිනම් ඔළුවට දාගත්ත කමක් නෑ. ඒක ගැන ඔබතුමාට ස්තුති.
සුදී ගරු ඇමතුමනි, මීළඟට ගරු නිරෝෂන් පෙරේර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන මන්ත්‍රීතුමනි, අපි ඉතාමත් කනගාටු වෙනවා. අද දින 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නියමිතව තිබුණා. නමුත් හැමදාම මේ රටේ වෙන අන්දමට මේ දේශපාලන ක්‍රමය තුළ මේ සියලුම ව්‍යවස්ථා වෙනස්කම් පෙරිලා එනකොට මේ රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ රට දැන් වෙනකොට බංකොලොත් වෙලා තියෙනවා. මේ රටේ අරගලයක් ඇති වුණා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න විශාල මන්ත්‍රී සංඛ්‍යාවකගේ ගෙවල් ගිනිබත් වුණා. මන්ත්‍රීතුමෙක් මිය ගියා. ඒ මන්ත්‍රීතුමාගේ දේහය පාරේ මං හිතන්නේ පැය ගාණක් ගන්න බැරුව එහෙම තිබ්බා. එහෙම වෙලත් අද වෙනකොටත් මේ පාර්ලිමේන්තුව සහ අපේ දේශපාලන ඒ සිස්ටම් එක මේ පණිවිඩය හොඳින් අහගෙන නැහැ. ඉතින් ඒ හින්දා නැවතත් අපිට පේනවා මේ ආණ්ඩුව පැස්සේ විශේෂයෙන්ම කපුටු න්‍යායක් තාමත් ක්‍රියාත්මක වෙනවා. ඒ කපුටු න්‍යාය ක්‍රියාත්මක වීම තුළින් මං හිතන්නේ ඒකෙන් විනාශ වෙන්නේ පොහොට්ටුව පමණක් නෙමෙයි, මේ රට විනාශ වෙන බව අපි මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. ඒ වෙනකොට හෙට දිනේදී ජිනීවා වල ලංකාවට විරුද්ධව නැවතත් යෝජනා සම්මත වීමට නියමිතයි. මං හිතන්නේ මේ වෙනකොට විදේශ අමාත්‍යතුමත් ඒක පිළි අරගෙන තියෙනවා. ඒ යෝජනාව සම්මත වෙලා අපේ රටට ජාත්‍යන්තර වශයෙන් බරපතල තත්වයකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වුණා මේ 22 වෙනි සංශෝධනයේ ජනාධිපතිතුමාගේ බලතල කප්පාදු කරලා මේ පාර්ලිමේන්තුව ශක්තිමත් වෙයි කියලා. මේ ජනාධිපතිතුමාගේ බලතල කප්පාදු කිරීම සඳහා මේ පාර්ලිමේන්තුවට කොන්දක් නැත්තක් මං හිතන්නේ අපේ රටේ මේ අවුරුදු දෙකහමාර තුන අපිට කිසිම විශ්වාසයක් තියාගන්න බෑ. මේ පාර්ලිමේන්තුව තව අවුරුදු දෙකහමාරක් යනවනම් තව තුනක් යනවනම් ඒ පිළිබඳව විශ්වාසයක් තියාගන්න බෑයි කියලා මේ අවස්ථාවේදී අපිට ඉතාම පැහැදිලි වෙනවා. එදා අපි දැක්ක මේ පාර්ලිමේන්තුවම නියෝජනය කරන මන්ත්‍රීවරු අත උස්සලා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ ලංකා ඉතිහාසයේ තිබුණු නැති බලතල දෙන්නට එදා 20 සංශෝධනය එදා සම්මත කරගත්තා. ඒ තුළින් මං හිතන්නේ මේ රටේ ආර්ථිකය විනාශ කිරීම සඳහා මූලික අඩිතාලම දැමුණා. මොකද ඒ බලතල අරගෙන ජනාධිපතිතුමත් ඒ වගේම එදා මුදල් අමාත්‍යතුමත් ඒ වගේම නිලධාරී කීප දෙනෙකුත් අරගෙන තනි තීන්දුව අරගෙන එදා ආර්ථිකය හසුරවන්න ගිහිල්ලා මං හිතන්නේ මේ විනාශය උණයි කියලා මේ රටේ ජනතාව හොඳින් දන්නවා. ඒ වගේම ඒ මුදල් අමාත්‍යතුමා මාස 3ක් මේ අර්බුදයේ යනකොට මේ පාර්ලිමේන්තුවට ඒ පිළිබඳව වග කියන්නේ නැතුව මේ අපි ඉන්නකොට මේ ඉස්සරහා පුටුවලට ඇවිල්ලා වාඩි වෙලා අපි ප්‍රශ්න කරනකොට යම්කිසි ප්‍රකාශයක් කරන්න කියනකොටත් ඒ මුදල් අමාත්‍යතුමා ඒකෙන් උත්තර නොදී පැනලා ගිහිල්ලා එදා සංචිත බිඳුවටම වට්ටලා අපේ රට ශ්‍රේණිගත කිරීම වලින් බිඳුවටම වට්ටලා එදා මේ බංකොලොත්භාවයට හිතාමතාම තල්ලු කරයි කියලා තමයි අපේ මතය වෙලා තියෙන්නේ. ඒ හින්දා ජනතාව පාරට බැහැලා ජනතාව අරගල කරලා විශේෂයෙන්ම මේ රටේ තරුණයෝ මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලුවා. මේ රටේ ඒ වෙලාවේ මේ ආණ්ඩුවේ ඉන්න යම් යම් මැති ඇමතිවරු යම් යම් සංශෝධන වලට වෙනස්කම් වලට එදා එකග වුවත් ඊට පස්සේ අර්ගලය නිම වුණයි පස්සේ ඒවාද වෙනස් කරමින් යනවා. එදා එකග වුණා කෝප් සභාව, ඒ වගේම කෝපයකේ සභාපති ධූරය එදා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙනවයි කියලා. එදා එකග වුණා මේ රටේ ජනාධිපතිතුමාගේ බලතල අඩු කරලා ඒ වගේම ඒ කොමිෂන් සභා ගෙනෙල්ලා ඒ තුළින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට පාලනය කරනවායි කියලා. නමුත් අද මේ ආණ්ඩුවට නැවතත් අර රිවර්ස් ගියර් එකේ යන්න වෙලා තියෙනවා. අපි දැක්ක අධිආරක්ෂක කලාප දාලා ආයමත් රිවර්ස් කරන්න සිද්ධ වුණා. ඒ වගේම 22 වෙනි සංශෝධනය අද දානවායි කිව්වා, ඒක අද රිවර්ස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නේ ඉස්සරහට මේ ආණ්ඩුවේ අර්බුද එක්ක මොන මොන දේවල් රිවර්ස් කරයිද කියලා අපි දන්නේ. ඒ හින්දා විශේෂයෙන්ම අපි දකිනවා මේ 20 සංශෝධනය තුලින් මේ ජනාධිපතිතුමාගේ මේ බලතල තියාගෙන මේ රජයේ ඉදිරියට යන්න දරන උත්සාහය තුලින් නැවතත් වංචාව හා දූෂණය මේ රටේ පැතිරෙන බව අපිට හොඳින් පේනවා. දැන් අද මොනවද කතා වෙන්නේ? අද තෙල් පිළිබඳව, ඒ ටෙන්ඩර් පිළිබඳව, වංචා පිළිබඳව අද ඇහෙනවා. අද විශේෂයෙන්ම මේ රටේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආපු මන්ත්‍රීවරුන්ගේ වංචා හා දූෂණ ගැන අද මේ රට කතාබහ වෙනවා. අද මේ රටේ තරුණ තරුණියන්ට අද විශ්වාසය නැති වෙලා තියෙනවා. මේ රටේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදීව මේ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන්ද කියලා. ඒක ඊටාම භයානක තත්ත්වයක්. මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න බැරි නම් මිනිස්සුන්ට කන්න නැතුව ගෙවල් වල පාරවල් වල මැරෙනවා නම් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු නම් උද්දමනය 100%ක් වඩා ඉහළ යනවා නම් මිනිස්සු පාට බහින්න එක ස්වභාවිකයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි නම් තමන්ගේ පවුල රැකගන්න බැරි නම් මිනිස්සුන්ට බලාපොරොත්තු වුණු ඒ වෙනස මේ පාර්ලිමේන්තුව අවහිර කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක වෙන අතකින් ඒ වෙනස්කම මේ රටේට කරන්නට මිනිස්සු පෙළවෙනවා. ඉතින් ඒ හින්දා අපිට මේ මන්ත්‍රීවරුන්ට මතක් කරලා දෙන්න තියෙන්නේ මේක කරන්න එපා. මේක ඉතාම භයානක තත්ත්වෙට මේ රට තල්ලු කරන්න එපා. අද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බලා ඉන්නවා මේ පාර්ලිමේන්තුව ෆේල් වුණ හැටි. අද මේ පාර්ලිමේන්තුව ඇත්තටම මේ 22 වෙනි සංශෝධනය ගේනවායි කියලා අද ආර්ථිකය ගැන අපි ඕන තරම් මේකේ විවාද කරලා තියෙනවා. නමුත් අද මේක කල් දාන්න නැතුව මේ පාර්ලිමේන්තුව කල් දාන්න නැතුව අපි අනවශ්‍ය විවාදයක් අද කරනවා. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම 22 වෙනි සංශෝධනය තුලින් කොමිසම් සභා පිළිබඳව ඒ ස්ථාපිත කිරීම පිළිබඳව ඒක තිබුණා. නමුත් අපි දන්නවා මේ ස්වාධීන කොමිසම් සභා ඉස්සරහා ආවට ඒවලත් යම් යම් විශාල අඩුපාඩු තිබුණා. අපි දන්නවා පොලිස් කොමිසම් සභාව එදා හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. හරියට ඒ පොලිස් කොමිසම් සභාව තියෙනකොට තමයි එදා මේ රටේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ඒ වගේම මේ රටේ යම් යම් අපරාධ, ඒ වගේම මේ රටේ මත්ද්‍රව්‍ය පිළිබඳව ඒ ක්‍රියාත්මක පොලිසිය ක්‍රියාත්මක කිරීමේදී, ඒ වගේම වැලි මැටි ප්‍රශ්න පිළිබඳව ක්‍රියාත්මක කිරීමේදී මේ පොලිස් කොමිසම් සභා තිබුණත් හරියට ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වුණා මේ පාර්ලිමේන්තුවේ තුලින් සාකච්ඡා කරලා ඒ කොමිසම් සභා නවීකරණය කරලා ඒවා වගකිය යුතු, ඒ වගේම හරියට තීන්දුව తీරන ගන්නට, ඒ වගේම ඇත්තටම ස්වාධීනව කටයුතු කරන කොමිසම් සභා වලට පරිවර්තනය කරන්න. ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුල ද්විත්ව පුරවැසියන් ඒ නියෝජනය නැති කිරීම මේ අවස්ථාවේදී 22 වෙනි සංශෝධනයේ අඩංගුව තිබුණා. ඒ විතරක් නෙමේ, විශේෂයෙන්ම ජනාධිපති ධූරයේ බලතල කප්පාදුව මං හිතන්නේ මේ රටට ඉතාම වැදගත්. මම කිව්ව පරිදි මේ රට බංකොලොත් වීමට අමතරව මේ රටේ දේශපාලන සංස්කෘතිය දූෂණය කිරීමේ විශාල කාර්යභාරයක් මේ ජනාධිපති ධූරය තුලින් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ ජනාධිපති ධූරය යම් කිසි දුරකට ඒ බැලන්ස් කිරීමේ වගකීම මේ පාර්ලිමේන්තුවට තිබුණා. නමුත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට තමන්ගේ ඇමතිකම් වලට කෑදර කමින්, ඒ වගේම තමන්ගේ නායකයව සතුටු කිරීමට කෑදර කමින් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඒ තියෙන බලතල ලංකා ඉතිහාසයේ පාවා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා අද දිනේ මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු සමහරක් තමන්ට ඇමතිකම් වල කෑදර කමින්, ඒ වගේම ඒ නායකයන්ව සතුටු කිරීමේ ඒ තත්ත්වය උඩ අද මේ 22 වෙනි සංශෝධනයට ඒ පක්ෂ ඇතුලේ විරුද්ධතාවයක් තියෙන නිසා මං හිතන්නේ මේ සංශෝධනය අද රිවර්ස් කරන්න අද සිද්ධ වෙලා තියෙනවා. ඒක මං හිතන්නේ මේ ලංකාවට, මේ රටට, ඒ වගේම මේ රටේ සමාජයට නැවත නරක පණිවිඩයක් යවලා තියෙනවා. ඒ නරක පණිවිඩෙන් කියන්නේ මේ රටේ මොනවත් වෙනස් වෙන්නේ නැහැ. දේශපාලඥයා, ඒ වගේම මන්ත්‍රීවරයා මේ රටේ ඉස්සරහට යන ගමනට බාධාවක් කියලා තමයි අද පණිවිඩය යවුවේ. එතකොට ඒ ගමන ඒ යන්න බැරි උදවිය අනිත් පැත්තට මේ දේශපාලන සිස්ටම් එකටම ප්‍රහාරයක් එල්ල කරන විට මෙතන
ඇවිල්ලා
අපි කියනවා, විශේෂයෙන්ම මේ අවස්ථාවේදී දූෂණ විරෝධී මේ යන වැඩපිළිවෙලට ප්‍රධාන බාධකය වෙලා තියෙන්නේ අද මේ රටේ රජයයි. මේ රටේ රජය, මේ රටේ හොරු ආරක්ෂා කරනකම් මං හිතන්නේ මේ රටට ඒ විදේශ ශ්‍රමිකයෝ ඒ මුදල් ලෙවන එක, ඒ වගේම මේ රටට ආයෝජකයෝ එන එක කිසිසේත්ම මං හිතන්නේ ඒක සාර්ථක කරගන්න අද මේ අවස්ථාවේදී බැරුව යනවායි කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරලා දෙනවා. විශේෂයෙන්ම මේ රටේ ජනතාව
අවසන් කරන්න ගරුමන්තුමා, ඔබතුමාගේ කාලය අවසන්යි.
මේ ප්‍රශ්නයක් තියෙනවා. ආ, ආරයි, මං එහෙනම් ඉවර කරනවා. විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වුණා මේ පාර්ලිමේන්තුව දූෂණ විරෝධී යන්ත්‍රණයක් බවට පත්වෙයි කියලා. ජනාධිපති බලතල සීමා කරන ඒ වගේම මේ රටේ පාලනය කාර්යක්ෂම කරන යන්ත්‍රණයක් බවට පත්වෙයි කියලා පාර්ලිමේන්තුව ගැන යම්කිසි බලාපොරොත්තුවක් තිබුණත් අද දින ඒ බලාපොරොත්තුව මුළුමනින්ම විනාශ කිරීමට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සමත් වුණයි කියලා කියමින් මම කතාව අවසන්
කරනවා. සුති ගරු මන්ත්‍රීතුමා, ඊළඟට ගරු ආණ්ඩුවක් සංවිධායකතුමා.
මූලසාරාටුට ගරු මන්ත්‍රීතුමනි, මේක වැරදි මතයක්, වැරදි කාරණාවක් මෙතන කියවෙනවා. මේ 22 සංශෝධනය රිවර්ස් කරගත්තයි කියලා. එහෙම දෙයක් සිදු වෙලා නැහැ මෙතන. අද උදේ මේ පිළිබඳව සාකච්ඡා කරලා උදේ 11ට පක්ෂනායක රැස්වීම තියෙද්දී ඒ පක්ෂනායක සභාගතු රැස්වීමේදී ඉදිරිපත් කරා, විශේෂයෙන්ම විපක්ෂයේ සංවිධායකතුමා මේ ඒ සාකච්ඡාවේදී කතා වුණා ජාතික සංවිධානය මේ සංශෝධනය ජනතාව බලාපොරොත්තු වෙච්ච සංශෝධනයක් නෙමෙයි, ඒ නිසා මේ පිළිබඳව කතාවක් කරන්න ඕනි කියලා. ඊට පස්සේ විපක්ෂයේ සංවිධායකතුමා යෝජනාවක් කරා කාරක සභාවක්, තේරුම් කාරක සභාවක් පත් කරලා සාකච්ඡා කරලා එකගතාවෙන් මේක සම්මත කරගමු කියලා. ඒ අනුව තමයි මේක ඊළඟ සතිය දක්වා කල් දැම්මේ. නැතු මේක රිවර්ස් කරගත්තේ නැහැ ගරු මන්ත්‍රීතුමා.
ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා,
දැන් ඒ කාරක සභාවතුමාල පත් කරලා මේක සාකච්ඡා කරනවද?
නැහැ, අපි දැනට ගත්තේ දැන් හෙට සභා කටයුතු එකේදී මේ පිළිබඳව කතා කරනවායි කිව්වා ගරු මන්ත්‍රීතුමනි. අද තීන්දුව කරේ තේරීම් කාරක සභාවක් දානවාද? අපි කිව්වා අපිට කමක් නැහැ, මේක අපේ විරුද්ධතාවයක් නැහැ.
නැහැ, අපි 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 කිව්වේ ඒක නෙමෙයි. මේක මම දන්නවා ඔබතුමාල පළවෙනි එක හරි, ඔබතුමාල මේක රිවර්ස් කරගත්තේ නැහැ, 18 වෙනිදට ගේනවා. හැබැයි අද වුණ සිද්ධිය ගරු මන්ත්‍රීතුමනි, අද අපි පක්ෂනායක රැස්වීමේදී සියලු දෙනාම එකතාවයටපත් වුණා. අද මේ මේක අපි කරමු. කැමති කෙනෙකුට ඡන්ද දෙනවා නම් දෙන්න, නැත්නම් නිකන් ඉන්න කියන එක තමයි අපේ යෝජනාව. ආවේකට අතරම ආණ්ඩුපක්ෂය එකඟ වුණා. හැබැයි ඊට පස්සේ ඔබතුමාලගේ මේ මෙතන මම කියන්නේ විජේ රාජපක්ෂ මහත්තයා මෙතන දැන් නැගිටලා ප්‍රකාශ කරන්න හදනකොටම තමයි අපේ මදුරු විධානගේ මැතිතුමා මේ කිව්වේ. මං ඊට එතුමා ඇහුවා, එතුමා කිව්වා මේ මම මේ කියන්නේ ඊට පිටිපස්සේ මේ වෙන යෝජනාවක් ගෙනාවා කිව්වා.
මන්ත්‍රීතුමා මුලස්සරාට මන්ත්‍රීතුමනි ඒක පැහැදිලි කරන්න, මොකද ඒක සාකච්ඡා ඉවරලා ඔබතුමාලා ඉවර වෙන්න ඉස්සෙල්ලා ඔබතුමාලා නැගිටලා ගියා. ඊට පස්සේ ඇටර්නි ජෙනරල් ආවා ඒ රැස්වීමට. ඇවිල්ලා එතුමා පැහැදිලි කිරීමක් කරා ඒ කාරණාව සම්බන්ධ. එතෙන්දි තමයි තීන්දුව කරේ එහෙමනම් මේක ලබන සතියේ කල් දාන්න ඒක තේරුම් කාරක සභාවක් කරනවාද? අපිට ඒක පිළිබඳව ගැටලුවක් නැහැ. ඒක
රිවර්ස්ුනේ නැහැ. ඒක රිවර්ස්ුනේ නැහැ. ඒක හරි.
රිවර්ස් කරේ නැහැ මන්ත්‍රී.
නමුත් මේ තේරීම් කාරක සභාව දාන්න අරම මම කතා කරේ නැහැ.
සුදි ගරු මන්ත්‍රීතුමා. ඉසුදි. මේ ළඟට ගරු නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා.
ගරු මුලසන මන්ත්‍රීතුමනේ මම කිව්වේ අදට රිවර්ස්.
අදට
රිවර්ස්. ඔබතුමා පිළිගන්නවනේ අද රිවර්ස් මේ
මන්ත්‍රීතුමා
ඔබතුමාලා
ඔබතුමාලගේ විපක්ෂයේ සංවිධායකතුමා එතුමා හිටියයි සාකච්ඡාවේදී ඉල්ලීමක් කරා මේක අපිට 22 ගේන්න ඕනි. මේ කාවත් සන්තෝෂ කරන්න නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ ගෙනා අපි ගේනකොට කතා වුණේ හැමෝම එකග වෙන මේක ගේමු කියන මත උඩ තමයි ඔබතුමාලා යෝජනා කරලා. අපි ඒකටත් එකයි, අපිට කමක් නැහැ.
මිලකට ගරු හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා,
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ කිසිසේත්ම අපි කියන දෙයක් මේ ආණ්ඩු පක්ෂය කරන්නේ නැහැ. ඒකින්ද ඔබතුමාලට ඕන දේ තමයි මේ කටයුත්තෙන් සිදු කරන්නේ. ඒකින්ද මේක මේ අපිට බෝලේ පාස් කරන එක මේක ඔබතුමාලා ගෙනාපු එක අදට රිවර්ස් කරා. ඉස්සරහදී වුණොත් අපි බලාගමු ඉස්සරහදී වෙන දේවල්. නමුත් මේ අපි කියන දේවල් ඔබතුමාලා කරනවා නම් ඉතින් වෙන මොනවා කරන්න බැරි.
ඔබතුමා මේක විවාදයකට යන්න එපා. මං හිතන්නේ මේ වෙනකොට මේ කාරණාට පිළිතුරක් ලැබිලා තියෙනවා. සංවිධායකතුමා,
මම ඔබතුමා කිව්වනවට අපි කෝපයක ඉල්ලනකොට අපි එකගුණා කෝප එකක් දෙන්න එකකතාවින් ඔබතුමාලා කිව්වට කරන්නේ නැහැ කියලා. ඒක තමයි අපි උත්සාහ කරන්නේ. අපි කෝප ඒක බෙදාගන්න කියලා එකකතාවකට. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි පැහැදිලිව කියන්න කරන්න ඕනේ මේ කාරණාවේදී මේක රිවර්ස් කිරීමක් නැහැ. එකගතාවයක් ඇවිල්ලා තමයි මේ එකගතාවයට ආවේ.
ගරු අර්ෂන් රාජකාරණ මන්ත්‍රීතුමා කතා කරන ඔබතුමාට විනාඩි 16ක් කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි ගරු මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි.
මේ දැසිර මන්ත්‍රීතුමා මොකද්ද පොයින්ට් පොඩි?
දැන් මම ඉල්ලන්නේ දැන් අපිට දැන්ට වෙලාව 3යි කාලයි. ආණ්ඩු පක්ෂේ කවුරුවත් දැන් නැහැ කතා කරන්න කතිකයන්ගේ. එක්කෙනෙක් දෙන්නේ කියලා ඇති එක්කෙනයි. නෑ ඔයා ආපහු කතා කරන්න බෑ. කරුණාකරලා මේක විවාද ගිනියන්න අපිට වෙලාව දෙන්න.
හරි මේ පෑදලි මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා කතා කරා.
උලස්සන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම අද වෙච්ච සිද්ධිය පිළිබඳව තමයි මේ කතා වුනේ.
මොකක් සිද්ධිය?
දැන් මේ ජනාධිපතිතුමා අද එතුමා විශේෂ ප්‍රකාශයක් සිදු කරා. මට මතකයි මේ විශේෂ ප්‍රකාශය එතුමා අග්‍රාමාත්‍ය හැටියට පත් වුණාමත් ඒ ආකාරයටම ඒ කාරණාම ඒ සියල්ලම ප්‍රකාශ කරා. ඊට පස්සේ මාස දෙක තුනකට පස්සේ එතුමා මේ රටේ ජනාධිපති වුණා. මේ රටේ ජනාධිපති වුණාම මේ පාර්ලිමේන්තුවට ඒ වගේම ඇවිල්ලා ඒ වගේම විශේෂ ප්‍රකාශයක් සිදු කරා. ඒ විශේෂ ප්‍රකාශයේදීත් සිදු වුණේම මේ වගේම මේ අන්තර්ගතයම තමයි. ඊට පස්සෙත් මාස තුනකට පස්සේ ඇවිල්ලා අද දිනේදීත් එතුමා විශේෂ ප්‍රකාශයක් කරා. ඒ විශේෂ ප්‍රකාශයේත් ඒ ආකාරයටම ඒ කාරණාමත් එක්ක එතුමා ඒ අර පෞගිය වතාවන් දෙවතාවේදීම කරපු විශේෂ ප්‍රකාශම අද ඒ ආකාරයෙන්ම සිදු කරා. ඒකින්ද අපි තවමත් බලාගෙන ඉන්නවා එතුමා කියන දේවල් යථාර්ථයක් බවට පත්වේවිද කියලා. එතුමා කියන්නේ එතුමා විශේෂයෙන්ම කියන්නේ මේ රටේ මේ ප්‍රශ්නවලට විසඳන්න ජාත්‍යන්තරයේ සහයෝගය ලබා දෙනවා කියලා. හැබැයි මේ ජාත්‍යන්තරයට සහයෝගය ලබා දෙනකොට ජාත්‍යන්තරය කියන දේවල් පිළිබඳව ඇහුම්කන් දෙනවද කියලා නැද්ද කියන මේ ගැටලුව අපිට තියෙනවා. දැන් රටෙන් පිට ඇවිල්ලා එක එක කතා කිව්වට අද මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය දැන් මානව හිමිකම් කඩීම, ඒ වගේම මේ රටේ විරෝධතා මර්ධනය කිරීම, දැන් මෙන්න මේ කාරණා පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු වෙලා තියෙනවා. ජාත්‍යන්තරයේ කියනවා මේව කරන්න එපා කියලා. හැබැයි ඒවාමයි කරන්නේ. දැන් අද ඔබ දන්නවා මේ පුනරුත්ථාපන පනතක් ගෙනල්ලා තියෙනවා. දැන් මේ ජාත්‍යන්තරය මේ පිළිබඳ අවධානය යොමු කරලා මේ වගේ මර්ධනකාරී කටයුතු, මේ වගේ නීති රීති ගේන්න එපා කියලා කියනවා. හරිද? හැබැයි අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරලා තියෙන්නේ, මේ ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙන්නේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවධානය යොමු කරලා තියෙන්නේ එතුමාට ඡන්දය ලබා දුන්න 134 සතුරු කරන්න. එතකොට ඒ 134 සතුරු කරනවා කියන්නේ ජාත්‍යන්තරය සතුරු කරනවා නෙමෙයි. මොකද ඒ 134 සතුරු කිරීමේදී මෙන්න මේ වගේ අනවශ්‍ය දේවල් දැන් පුනරුත්ථාපන පනිත. දැන් මම ආන්න කැමති මේ රටේ ජනතාව අරගලය කරේ ඒ අරගල කරුවන්ව පුනරුත්ථාපනය කරන්න දැන් අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. දැන් මේ අරගලය කරේ මේ ආණ්ඩුවේ ඉන්න හොරු, මේ ආණ්ඩුවේ ඉන්න හොරුන්ට විරුද්ධවයි රටේ ජනතාව එළියට බැස්සේ. අද ඒ ආණ්ඩුවේ ඉන්න හොරු සියලුම දෙනා එකතු වෙලා අද ඒ තැන්වලටම ඇවිල්ලා තියෙනවා. ඉතින් පුනරුත්ථාපනයේ විය යුත්තේ වෙන කවුරුත් නෙමෙයි. පුනරුත්ථාපනයේ විය යුත්තේ මේ රටේ දැවැන්ත සම්පත් හොරකම් කරපු අය. දැන් මේ වෙලාවේදී මේ අද දිනේදී ඔබ දන්නවා ජිනීවා මානව හිමිකම් කවුන්සලය අපේ රටට විරුද්ධව යෝජනාවක් ගේනවා. එතකොට ඒ යෝජනාවලදී මානව හිමිකම් කවුන්සලයේදී විශේෂයෙන්ම කිව්ව කාරණා මොකද්ද? මේ රටේ ආර්ථික ඝාතකයින් ඉන්නවා කියන එක. ආර්ථික අපරාධ සිදු වෙනවා කියන එක. එතකොට මේ ආර්ථික අපරාධ සොයා බලන්න කටයුතු කරන්න කියන එක. එතකොට ඒක ජිනීවා මානව හිමිකම් කවුන්සලෙන් කියන්න ඕනේ නැහැ. අපි කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි මේ පාර්ලිමේන්තුවේදී මේක සඳහා ගරු කතානායකතුමාට අපි ඉල්ලීමක් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරු මම මුල් වෙලා ඒ පාර්ලිමේන්තු තීරීම් කාර්ත සභාවක් පවත්වන්න පෞගේ කාල සීමාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති කාල සීමාවේ ඉඳන් මේ දක්වා ආර්ථිකයට වෙච්ච ඒ හානි ඒව සොයා බලන්න ඕනේ. ඒ ගැන පාර්ලිමේන්තුවට වාර්තා කරන්න ඕනේ. ඒ අයට දඬුවම් ලබා දෙන්න ඕනේ කියලා පාර්ලිමේන්තු තීරීම් කාරක සභාවක් පිටවන්න කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. හැබැයි මේවා ඇහුන්නෑ වගේ ඉන්නවා. දැන් මේ ආණ්ඩුව ඒ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. කථානායකතුමා වචනයක් කතා කරන්නේ නැහැ. ජනාධිපතිතුමාත් ඒවකට ඒ අවස්ථාවේදී කිව්වා ඒව කළ යුතුයි කියලා. ඒ කියන්නේ අරගලයේ උප්පරිමේ තියෙනකොට අන්න ඒවා සියල්ලම කළ යුතුයි කියලා එකඟ වුණා. නමුත් අද ඒ ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. එතකොට අපි ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ වගකීමක් නෙමෙයිද? මේ රට මේ විදියට බංකොලොත් කරපු අයව කවුද කියලා වගකිය යුතුයි. ඒක වෙන්න පුළුවන් මුදල් ඇමතිවරු, ඒක වෙන්න පුළුවන් රජයේ නිලධාරි, නොයෙක් නොයෙක් නම් කියනවා. පැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කියනවා, මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා හිටපු කී කාල කියනවා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ගත්ත තීන්දුව වෙන්න පුළුවන්, පීබී ජයසුන්දර වෙන්න පුළුවන්, එතකොට අජිත් දිවට් කබ්‍රාල් වෙන්න පුළුවන්. මේ ඕනෑම කෙනෙක් කවුද මේවට වගකිව යුතු පුද්ගලයන් කියලා පාර්ලිමේන්තු තීරීම් කාරක සභාවක් හැටියට මේක සොයා බලීම අපේ වගකීමක්. මේ රටේ මූල්‍ය තත්ත්වයේ පිළිබඳ වග කියන ප්‍රධානම ආයතනය වෙන්නේ පාර්ලිමේන්තු. ඒ විතරක් නෙමෙයි, මම මේ වෙලාවේදී තව යෝජනාවක් කරනවා. මේ වෙලාවේදී මම ඉල්ලීමක් කරනවා. දැන් මේ ජාත්‍යන්තරයේ ඉල්ලන්නේ මේ ආර්ථික අපරාධකරුවන් පිළිබඳව හොයන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන එක නම් ඔබ දන්නවද? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ස්ටා කියලා වැඩසටහනක් තියෙනවා, Stolen Asset Recovery Initiative. ඒ ස්ටා කියන වැඩසටහන ලෝක බැංකුව සහ මම මේක වෙබ්සයිට් එකේ දැන් ඉන්නේ. The Stolen Asset Recovery Initiative is a partnership between the World Bank Group and the United Nations Office on Drugs and Crime. UNODC that supports international effort to end safe havens for corrupt funds. STAR uses the leverage of both partner organizations to support international efforts to deny safe havens for stolen assets and promote assets recovery. මේ වැඩසටහන අපිට සහයෝගය ලබා දෙන්න කියලා රජයක් හැටියට ඉල්ලීමක් කරන්න පුළුවන්. අපි මම මං හිතන්නේ අපි මුජිබර් රහමාන් මන්තුමා අපි දෙන්න අපි ගියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයට ලංකාවේ. අපි ලිඛිතව ඉල්ලීමක් කරා මේ වැඩසටහන හරහා අපේ රටේ හොරකම් කරපු මේ සල්ලි නැවත අපිට ලබා දෙන්න, ඒ ක්‍රමවේදයක් අපිට සහයෝගය ලබා දෙන්න කියලා. හැබැයි දැන් අපි ඉල්ලීමක් කරනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. දැන් එතුමාට අවස්ථාවක් තියෙනවා ඇත්තටම මේ හොරුන් අල්ලන්න ඕනනම් ඒකට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ලෝක බැංකුවත් එක්ක කතා කරලා, ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක කතා කරලා මේ ස්ටා කියන මේ ඉනිෂියේටිව් එක, මේ හොරකම් කරපු සල්ලි නැවත අපේ රටට ගෙන එන්න ඕන වැඩසටහන සඳහා සහයෝගය ලබා දෙන්න කියලා ඒ ඉල්ලීම කරන්න පුළුවන් රටේ නායකයා හැටියට. එතුමාට හොඳ අවස්ථාවක් තියෙනවා ඒ කටයුත්ත ඉටු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ විතරක් නෙමෙයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි දැක්කා ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. අපේ රටම බලාගෙන හිටිය අවස්ථාවක් 22 වන සංශෝධනේ. ඔබ දන්නවා මේ රටේ ආණ්ඩු ගණනාවක වෙච්ච සිදුවීම් කීපයක් තියෙනවා. 17 වන සංශෝධනය කර රටම විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරන්න ඕනේ කියලා ජනමතයක් එනකොට 17 වන සංශෝධනය ගෙනල්ලා ඒක අඩු කරා. ආපහු 18 වන සංශෝධනය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනල්ලා මැරණකම්ම ජනාධිපති වීමේ සීනය තුළින් 18 වන සංශෝධනය ගෙනාවා. යාපාලන ආණ්ඩුව තුළින් අපි 19 වන සංශෝධනය යලි ගෙනල්ලා ඒ විධායක ජනාධිපති ක්‍රමයේ අඩු කරන්න අවශ්‍ය කටයුතු සිදු කරා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇවිල්ලා 20 වන සංශෝධනය ගෙනල්ලා සියලුම බලතල ජනාධිපතිවරයා හැටියට පත් වෙන්න ඕන ඒ ව්‍යවස්ථාව වෙනසක් ඇති කරා. ඒ තුල තියෙනවා අර අර ද්විත්ව පුරවැසි භාවය පිළිබඳවත්. හැබැයි අද මොකද්ද උනේ? දැන් මුළු රටම බලාගෙන හිටියා අර රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා කිව්වා විදියටම ඒ විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කරමේ ව්‍යවස්ථා සංචෝදනය අදගෙනයි කියලා. හැබැයි අපි දැක්කේ ඊයේ දිනේදී තමයි ඒ පොහොට්ටුවේ ගරු මන්ත්‍රීතුමා අර මේ පොහොට්ටුවේ මහලේකම්වරයා හැටියට මාධ්‍ය සාකච්ඡාවක් කරලා එතෙන්දී ඉතා පැහැදිලිවම කිව්වා ඒ පොහොට්ටුවේ මහලේකම්වරයා ඉතා පැහැදිලිව මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඒ වගේම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් මේ 22 වෙනි සංශෝධනයට කැමති නැහැ කියන එක. එතකොට අන්න ඒ කාරණාව තමයි අද ඒ 22 වෙනි සංශෝධනය රිවර්ස් කරන්න ප්‍රධාන හේතුව වුණේ. එහෙම නැත්නම් මේ විපක්ෂයේ කිව්ව හින්දා විපක්ෂයේ ඉල්ලීම් ඉටු කරන හින්දා මේ ආණ්ඩුව විපක්ෂයේ ඉල්ලීම් ඉටු කරන්නේ නැහැ. ඉතහා පැහැදිලිවම වෙන කාරණාවක් නෙමෙයි අද මේ ආණ්ඩුවේ බෙදීමක් තියෙනවා. මොකද අර ඇමරිකාවේ ඉන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි මේකේ කන්ට්‍රෝල් එක තියෙන්නේ. එතුමාට ඕනේ විදියට තමයි මේ කටයුත්ත සිදු වෙන්නේ. එතකොට එතන එතුමාට ඌමනාවක් නැහැ මේ විදියට ඒ අයට විරුද්ධව ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන්න. ඒ නිසාම තමයි අද මේ තත්ත්වය උදා වුණේ. එහෙම නැත්නම් වෙන කිසිම හේතුවක් හින්දා නෙමෙයි. මොකද බැසිල් රාජපක්ෂ අමාත්‍ය හිටපු අමාත්‍යවරයාට තියෙනවා තාම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උපරිම සහයෝගය. ඒ වගේම තමයි අද ඔබ දන්නවා මේ අපි පෞගිය කාල සීමාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා එතුමාගේ අරමුණ මොනවා වුණත් එතුමා අවංක චේතනාවකින් මේ රට බාරගත්තත් මේ කණ්ඩායමත් එක්ක නම් මේ රට ගෙනියන්න බෑ කියන එක, මේ ආණ්ඩුව කරන්න බෑ කියන එක, එතුමාගේ ඒ අදහස් වලට ගැළපෙන්නේ නෑ කියන එක ඉතා පැහැදිලි. ඒ පැහැදිලි තත්ත්වය තමයි අද මෙතනදී පිළිපිබුණේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඌමනා වුණත් හරිද, ඒක පිළිබඳව ගැටලුවක් තියෙනවා ඌමනාද නැද්ද කියන එක. නමුත් ඌමනා වුණත් මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 134 දෙනාට ඒ අවශ්‍යතාවයක් නැහැ. එතුමා ප්‍රාණ අපකාරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා එතුමත් උත්සාහ කරනවා මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ තොලු අතගාගෙන ඒ අයවත් සතුටු කරගෙන. ඒකනේ අර රාජ්‍ය අමාත්‍යවරු 38ක් දැන් මේ ලෝකෙ මිනිහෙක්ට මොලේ තියෙනවා නම් තේරෙනවානේ මේ වෙලාවේ අපි වියදම් පුළුවන් තරම් අඩු කරන්න ඕනේ කියලා. මේ වෙලාවේ වියදම් අඩු කරන්න එක ප්‍රමුඛත්වයේ ලබා දිය යුතුයි කියන එක ඕන දෙයක්ට තේරෙනවානේ. හැබැයි රාජ්‍ය අමාත්‍යවරු 38 පත් කරන්නේ ඒ මොකද මේ අයව සතුටු කරන්න, වෙන කිසිම දෙයක් නෙමෙයි. හැබැයි මම මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මතක් කරලා දෙනවා එදා ඩී.එස්. සේනායක මැතිතුමා අභාවප්‍රාප්ත වුණාම ඩඩ්ලි සේනායක මැතිතුමාට රටේ නායකයා බවට අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තේරුම් ගන්න ඕනේ එදා ඩී.එස්. සේනායක මැතිතුමන් මිය ගියාට පස්සේ ඩඩ්ලි සේනායක මැතිතුමා අගමැති වුණාට පස්සේ එතුමා කිව්වා එතුමාට අර පස්සේ දොරින් රටේ නායකයා වෙන්න අවශ්‍ය නැහැ, රටේ ජනමතයෙන් තමයි එතුමා අගමැති වෙන්න ඕනේ කියලා. රටේ අගමැති වෙන්න ඕනේ රටේ ජනමතයෙන් කියලා එතුමා ඩඩ්ලි සේනායක මැතිතුමා ඉල්ලා අස් වෙලා මැතිවරණයකට ගියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමාටත් තියෙන්නේ පිටිපස්ස දොරෙන් ඇවිල්ලා මේ රටේ නායකයා වෙන එක නෙමෙයි. ඔබතුමාටත් අවස්ථාවක් තියෙනවා ඉදිරියේදී මේ රටේ ජනමතයක් තෝරා ගන්න. මොකද අද විකෘතියක් වෙලා තියෙන්නේ. අද මේ පාර්ලිමේන්තුවේ විකෘතියක් වෙලා තියෙන්නේ. ඔබ කවුරුත් මේකට තේරුම් ගන්න ඕනේ. අද 69 ලක්ෂයක් මේ රටේ ඡන්දයෙන් පත්වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ රට අතහැරලා දාලා යන්න සිදු වුණා. රටෙන් පැනලා යන්න සිදු වුණා. පාර්ලිමේන්තුවේ 3-2ක් අරගෙන අගමැති වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමා අද ඒ තනතුරේ නැහැ. එතුමාට ඉල්ලාස් වෙන්න සිදු වුණා. එතකොට මේ වෙනකොට පාර්ලිමේන්තුවේ පොට්ටුවට ඡන්දේ අරගත්තට පොට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආවට ඒ වෙනකොට 40-50ක් අද විපක්ෂයකට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමේ, හොඳම විකෘතිය තමයි පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්න බැරි වෙච්ච පාර්ලිමේන්තු ඡන්දයෙන් පැරදිච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රටේ ජනාධිපති වෙලා තියෙනවා. මෙන්න අද රටේ ඇති වෙලා තියෙන විකෘතිය.
විනාඩි දෙකක් කාලයක්.
මේ රටේ විකෘතියක් ඇති වෙලා තියෙනවා. ඒම නිසාම තමයි මං හිතන්නේ රටේ අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා මේ මේ තත්ත්වය තුළදී ජනමතයක් අත්‍යවශ්‍යයි. එම නිසා ඒ ජනමතය අනුව මේ පාර්ලිමේන්තුව නිරූපණය විය යුතුයි. අද ජන මේ තාම තියෙන්නේ 2019 2020 ජනමතයට ඇති වෙච්ච පාර්ලිමේන්තුවක්. හැබැයි පාර්ලිමේන්තුවේ පිටත ඒ ජනමතය නැහැ. ඒ ජනමතය නැති ඉඳ තමයි මුළු රටම එකතු වෙලා මේ පාලනය ඉවත් කරේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට පින් සිද්ධ වෙන්න නැවතත් ඒ එපා කිව්ව එළෙව්ව අයව අද මේ රටේ මැති ඇමතිකම් දරනවා. ඒකෙන් හින්දා ඉතා පැහැදිලිව අපි මැතිවරණයකට ඉදිරියේදී යා යුතුමයි. මූලාසනානුරු ගරු මන්ත්‍රීතුමනි, මම මේ වෙලාවේ විශේෂයෙන්ම කියනවා අද මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්විය යුතුයි. අපි ඉල්ලීමක් කරනවා මේ විපක්ෂයේ සියලුම දෙනා එකට සහයෝගය ලබා දුන්නා. අපේ රටේ හැමෝටම මේ රටේ හොරකම් කරපු සල්ලි ටික මේ හොරකම් කරපුට වගකිව යුත්තෝ කවුද කියන එක හොයන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒ අයට ඒ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලන්නේ අපි ඒකයි. මොකද මේ අපිට කියන්න බෑ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්ව විදියට අපි අනාගතය ගැන හිතමු, අපි අතීතය අමතක කරමු කියලා. මේ රටේ මේ විදියට මන්දපෝෂණයක් ඇති වෙන තත්වයකට පත් කරපු ඒ වගකිව යුත්තෝ කවුද කියන එක අපි හොයලා බලන්න ඕනේ. ඒ වගේම තමයි මොකද්ද වැඩපිළිවෙල. මේ රටේ ළමා මන්දපෝෂණයක් තියෙනවානේ. මේ ළමා මන්දපෝෂණ ලෝකේම හතර පහ වෙනි තැනට පත් වුණා නම් ඒ සඳහා ගන්න ඕනේ වැඩපිළිවෙල මොකද්ද? ඔබ කල්පනා කරලා බලන්නකෝ, අද ළමා මන්දපෝෂණය ගැන කතා කරනවා, කිරිපිටිවල මිල ගණන් වැඩි කරනවා. එතකොට ළමා මන්දපෝෂණය තියෙන රටක කිරිපිටිවල මිල ගණන් වැඩි කරන එකද විසඳුම? ඒකින්ද කරුණා කරලා මේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා, ඔබතුමන විනාඩි 9ක කාලයක්
තියෙනවා. ගරු සභාපතිතුමනි, ගරු ජනාධිපතිතුමන්, අද රටේ ආර්ථිකය සහ සමාජ දේශපාලන වටපිටාව සම්බන්ධ පවතින තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කළ පැහැදිලි කිරීම පදනම් කරගෙනමින් අපි මේ සංවාදයේ ඉන්නේ. හැබැයි අද වැඩිපුරම කතික විසින් සාකච්ඡා කළේ 21 වන සංශෝධනය පිළිබඳ කාරණාව. දේශපාලන ප්‍රතිසංස්කරණ කියන විෂයට අපි ඉතාම කැමැති ගරු සභාපතිතුමනි. ඕනෑම රටක්, ඕනෑම දේශපාලන සමාජයක් කාලානුරූපීව ස්වකීය රාජ්‍ය අනාගතය හා බැඳුණු වැඩපිළිවෙලට ගැලපෙන දේශපාලන ප්‍රතිසංස්කරණ වැළඳගත යුතුමයි. නමුත් මට මේ මොහොතට අදාළව තියෙන වේදනාව තමයි පාර්ලිමේන්තුවේ අපේ අදහස් පළ කිරීමත් නැතිනම් අප විසින් සංවේදී වෙන මාතෘකාත් පොදු සමාජ මාතෘකාවත් සමපාත නොවන්නේ නම් ඒ ඇතුලේ මට අවුලක් දැනෙනවා. සමාජයක් විදියට අද මිනිස්සු කතා කරන්නේ බරපතල ආර්ථික ව්‍යසනයක් විසින් ඇති කරලා තියෙන දෛනික ජීවන වේදනාවන්, ඒ ආර්ථික පීඩනයන් පිළිබඳව. අපි මේ මොහොතේ මේ තියෙන ව්‍යසනකාරී ආර්ථික වටපිටාවෙන් අත්මිදීම වෙනුවෙන් ප්‍රතිපත්ති සාකච්ඡා කළ යුතු මොහොතක ඊට අදාළ නැවුම් ප්‍රවේශයන් සොයා යා යුතු මොහොතක අපේ සම්පූර්ණ මූලික අවධානය නැතිනම් ඒ සඳහා වන ෆෝකස් එක ව්‍යවස්ථා සංශෝධනයක් වෙත ගොනු කර ගැනීම කොතෙක් දුරට සාධාරණ වේදයි කියන ප්‍රශ්න එක පැත්තකින් තියෙනවා. ඒ වගේම 21 වන සංශෝධනයට අදාළව න්‍යායිකව අපි කල්පනා කළ යුතු තැන් කිහිපයක්
මේ රටේ පවතින සමාජ දේශපාලන තත්ත්වයන්ට සාපේක්ෂව අපිට සාකච්ඡා කරගන්නත් සිද්ධ වෙනවා. ගරු සභාපතිතුමනි, නූතන දේශපාලන ලෝකය විධායකය සංවිධානගත කිරීමේ මූලිකම මූලධර්මයේ විදිහට පාවිච්චි කරන්නේ ඒකීයත්වය පිළිබඳ මූලධර්මය. එක සරලව විග්‍රහ කරගන්නවා නම්, දේශපාලනයේ විද්වතුන් නූතන ලෝකයට පැහැදිලි කරන අදහස තමයි විධායක බලය හසුරවන ආයතනය හැකි තාක් දුරට උපරිම දුරකට ඉතාම කුඩා ඒකකයක් බවට පත්විය යුතුයි කියලා. ඒකේ ප්‍රතිවිරුද්ධ අදහස තමයි සාමූහික විධායකයක් එක්ක රටක පැවැත්ම අභියෝගයකට ලක් වෙනවා. අගමැති ආණ්ඩු ක්‍රමයක් තියෙන රටක අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඒ බලය කේන්ද්‍රගත විය යුතුයි. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් පවතින රටක ඒ බලය සාධාරණ ලෙස ජනාධිපති දුරේ වටා ගොනු විය යුතුයි. අප විශ්වාස කරනවා නම් අපට විධායක ජනාධිපති දුරේ හා බැඳුණු බලතල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා අප විසින් විසඳාගත යුත්තේ මේ ආණ්ඩු ක්‍රම මොඩලේ පිළිබඳ වෙනසක් කියලයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. එහෙම නැතිව විධායක ජනාධිපති දුරේ පවත්වාගෙන යමින් විධායක බලතල වලින් කොටසක් යම් යම් ආයතන ව්‍යුහයන්ට පැවරීම තුළ සාමූහික විධායක ලක්ෂණ පහළ වෙලා අපි මීට වඩා අවුලක පැටලෙවිද කියන ආරවුලත් මේක ඇතුලේ තියෙනවා කියන එක අපිට අමතක කරන්නට බෑ. මොකද ලෝකයේ තුල මෙහෙම සංවාද තිබුණා. දැන් මේ පිළිබඳ අතීතම සංවාදයේ 1680 ගණන්වල මහා බ්‍රිතාන්‍යයේ කේන්ද්ර කරගෙන ගනිමින් නිර්මාණය වෙනවා. පාර්ලිමේන්තු වාදීන් සහ රාජාණ්ඩු ක්‍රමයට හිතවත් රාජාණ්ඩු වාදීන් අතර සංවාදයක් නිර්මාණය වෙනවා රාජ්‍ය විධායක බලය හසුරවන ආකාරය පිළිබඳව. ඒ අය විසින් තීන්දු කරනවා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් සහිතව අපි මේ රටේ දේශපාලන පැවැත්ම නිර්මාණය කරනවායි කියලා. අපි 972 පළවෙනි ජනරජ ව්‍යවස්ථාවෙන් අපි එවැනි ආකෘතියක් නිර්මාණය කළා. 978 දෙවන ජනරජ ව්‍යවස්ථාව විසින් මේ රටට විධායක ජනාධිපති දුරයක් හඳුන්වා දුන්නා. මම කියන්නේ ඒ ක්‍රමයේ අවුල් නම් මේ සමස්තය වෙනස් කරන්න යමු. ඊළඟ න්‍යායික ආරවුල තමයි කර සභාපතිතුමනි, ලෝකේ කිසිම රටකට තමන්ගේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය වෙනස් කරන සංශෝධන ගෙන්න බෑ. මේ පිළිබඳ ලෝකේ ප්‍රබලම උදාහරණේ තියෙන අසල්ලස් ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ගරු අග්‍රාමාත්‍යතුමී ඉන්න වෙලාවේ ඉන්දියාව 42 සංශෝධනය ගෙනල්ලා පාර්ලිමේන්තු 50ක් සම්මත වීම සම්බන්ධව කිසියම් ආකාරයක නීතියක් සම්පාදනය කරනවා. රට ඇතුලේ ඉන්දියාව ඇතුලේ මතයක් ගොඩනැගෙනවා මේ තුලින් රාජ්‍ය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය වෙනස් වෙනවා කියලා. අවසානයේදී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නිකුත් කරනවා. ඉන්දිය ලෝක සභාවට කිසිසේත්ම බලයක් නැහැ. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය වෙනස් කරන නීති සම්පාදනය කරන්න නැත්නම් සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. මගේ තර්කය මම ගේන්නේ එතනට. අපි සම්පූර්ණයෙන්ම මේ ව්‍යවස්ථාවේ තත්ත්වයන් පිළිබඳ වෙනසකට යනවා නම් අපි එතනට යමු. මේක අවුලක් හදාගන්න ගියොත් අපි ඉන්නවට වඩා නරක තැනකට වැටෙයිද කියලා සාධාරණ බියක් තියෙනවා. ඒ බිය අසාධාරණ නොවෙන්නේ 19 වෙනි සංශෝධනයත් එක්ක. ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ යුගයේ තුල අපි දැක්කා රාජ්‍ය විධායක බලය හසුරවන්නේ කවුරුන් විසින්ද කියන කාරණාව පිළිබඳ බරපතල අවිනිශ්චිතභාවයක්. ඒ අවිනිශ්චිතභාවය අවසානයේ පාස්කු බෝම්බ ප්‍රහාරය දක්වාම දුරදිග ගිහිල්ලා අපි දැක්කා අවම වශයෙන් රටේ ජාතික ආරක්ෂාවට වග කියන්න මිනිහෙක් නැති වුණා මේ රටේ. එතනට මේ රට තල්ලු කරන්න එපා. මේක අරවගන්තියට මේවගන්තියට කියන නිශ්චිත තනිතනි පොඩි පොඩි කාරණාවලට ලඟු වෙන්නේ නැතිව මම මේක ඇතුලේ තියෙන සමස්ත තත්ත්වය පිළිබඳව මට දැනෙන අදහස මං කිව්වේ. හැබැයි මම මුලින්ම මේ කතාව පටන් ගත්ත ගරු සභාපතිතුමනි, රටේ තියෙන ප්‍රශ්නය මේක නෙවෙයි. මම අගලවත්තට ගියාම මගේ මිනිස්සු අහන ප්‍රශ්නය රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඊළඟ සංශෝධනය ගැන නෙවෙයි. හැබැයි ඒක ඊළඟට ගෙනල්ලා ගැට ගහනවා ජාත්‍යන්තරයේ එවන්නක් අපෙන් අපේක්ෂා කරනවායි කියලා. මම හිතන්නේ නැහැ ලෝකයේ ස්වාධිපත්‍ය බලය පිළිබඳව ඒකමතික භාවයක් තියෙන ලෝකයක
කිසියම් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඊළඟ සංශෝධනයේ කුමක් විය යුතුද කියලා ජාත්‍යන්තර විසින් තීන්දුව කරනවා නම් අපි කොහොමද මේ ජාත්‍යන්තරයේ එක ජීවත් වෙන්නේ? එහෙම එකක් ලෝකේ නැහැ. හැබැයි කිසියම් රටක නිශ්චිත ජන වර්ගයකට අසාධාරණයක් වෙනවා නම් රටේ මහජන ඡන්ද බලයට පයින් ගහලා ඡන්ද නැති රටක් හදලා මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති විකෘති තත්වයක් නැති වෙනවා නම් අන්න ඇවිල්ලා ලෝකෙ මැදිහත් වෙනවා. ඒ හැර ප්‍රජාතන්ත්‍රවාදී මහජන බලයෙන් ආණ්ඩු හදන මහජන බලයෙන් ආණ්ඩු ගෙදර යවන රටක ඊළඟ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති ටික ලෝකයා විසින් තීන්දුව කරනවා නම් මට නම් ඒ ජාත්‍යන්තරයෙන් ඇති වැඩක් නැහැ. අපි මේ තත්ත්වයන් පිළිබඳ යම්කිසි සාධාරණ අවබෝධයකින් යාවත්කාලීන අවබෝධයකින් මේ පිළිබඳ පාර්ලිමේන්තු සංවාදයකට පැමිණිය යුතුයි කියලායි මම යෝජනා කරන්නේ. ගරු සභාපතිතුමනි, අපිට මේ වෙලාවේ පාර්ලිමේන්තු ඇතුලේ කතා කරන්න තියෙන ප්‍රධානම මාතෘකාව මේ තියෙන
විනාඩි කාලයක් තියෙනවා
ආර්ථික ප්‍රශ්නට උත්තරයක් හොයාගන්න. මම අවසන් කරන්නම් ගරු සභාපතිතුමනි. ලෝකේ කිසිම රටක පවතින ආණ්ඩුව ගෙනිච්ච ආර්ථික ප්‍රතිපත්තිය ඒ විදිහටම ඊළඟ ආණ්ඩුව ගෙනියන්නේ නැහැ. හැබැයි අපේ රටේ තියෙන අවුල තමයි අපි එක ආණ්ඩුවක් ගෙනියන වැඩපිළිවෙල ඊළඟ ආණ්ඩුවේදී එහි ඊළඟ අන්තයට ගෙනියනවා. මේ රේන්ජ් එක වැඩි. මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් 70 මැතිනි කරනවා එකක්, 77 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කරන වෙන එකක්. මේ දෙක අතර පරාසය වැඩි. අපි යන විවිධ අත්හදා බැලීම්වල පරාසය වැඩි. දැන් 960 විතර වෙන විට ලංකාවේ විදේශ සංචිත ආරවුල දැකලා තියෙන තිබ්බ නායකින්ට 960 වෙනකොට ප්‍රධාන කාරණා ප්‍රධාන දුර්වලතා තුනක් මත මේ ප්‍රශ්නේ මතුවුණා. අපි වැවිලි ආර්ථිකයක් වැවිලි ආර්ථිකය මත පදනම් වෙච්ච අපනයන කර්මාන්තයකට සීමා වුණා. අතාර්ථික විදියට සමාජ සුභසාධනය පිළිබඳව දේශපාලන වැඩසටහන් ක්‍රියාත්මක කළා. කාර්මිකකරණය පිළිබඳ අපිට රටක් විදියට අදහසක් තිබ්බේ නැහැ. මේ 960 ඉඳලා ආපු ප්‍රශ්නෙට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති රවසානේ හිර වෙනවා. එහෙනම් මේ තමයි සුදුසුම වෙලාව මේ රටට ගැලපෙන නිවැරදිම ආර්ථික ප්‍රතිපත්තිමය මොඩලේ මොකක්ද කියලා තීන්දුව කරන්න. මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ දරුපවුල දරුපැටව් එක්ක සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන් ආර්ථික සමාජයක් හදලා 22 බැරි නම් 122 හරි ගෙනල්ලා සංශෝධනය කරගන්න කියලා මම මේ උත්තරීතර සභාවට කියනවා. බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා.